సమంతా చక్కువాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలో అయం బదంతా. నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్. నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్. నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్. ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమ దినా గేమ నమస్కారే వేవా. సుపిన్వత్ని ఒబ హెమ దినామి తామ శ్రద్ధావిం మే విలావి బలాపురుత్తు అన్ని ధర్మశ్రవణే కరన్నటై మీ దాయకత్వే ధరణ పిన్నుతుంట దేశనావ అవసానే అపి అనుమోదనా కరంట బలాపురుత్తు వెనువా. పొరలెస్కము పిలియందల కొహువల పదించి పిన్వత్ పిరిసక్ హేరత్ పౌలే పిన్వత్ సమ కళ్యాణ మిత్ర పిరిసక్ దాయకత్వగిన కటేతు కొట్ట తిబ్బెనువా. ఇది మీ పిన్నుతుండలాట మీ ధర్మే హండ లభినిక పవా మహావిశాల లాభయా. మీ ధర్మే దిగునుకరాన్నితి అవులతమై తీయని తేనిసా మీ వినాయ కొచ్చర ధర్మే దిగునుకరను అది కిలాపి హొందట దాన్నో మీకు దిగునుకరాన్నితి ప్రశ్నయక్ అప్పి హెమోగిమి జీవితవల తీయరు. మీ టీవీకి ఇసరా బనహనాయగే ఏ ప్రశ్నలో ఒకటి తీయను. సో మీకు దిగును కిరీమకేనిక నెతువ మే విధియట మే ధర్మ కథావాక్ ఈ లోకు తేరుమాక్ నేకైనా మీకు దివును కిరీమే హ్యాకియావ్ అడుమ దర్శన జ్ఞానే హో గుడనగా గన్న తేన హ్యాకియావ్ తమాయి తాము వాటిని తే హ్యాకియావ్ నెతువ మీ బణ కియనిక లోకు తేరుముకుత్ నే బణ అహానిక లోకు తేరుముకుత్ నే ముకుదు వాళ్ళట హొందట బణ గెన వాళ్ళ హొందట దాన్నో అదే ఆయకి ఇవ్వ తూ అమతమైకి అండు అయితే పరమార్థ సత్యకైని ఇకమ పరమార్థ సత్యక్ తీయని. ఇది మీ మినిసుంట తీయని కనవశ కలబలేక్ తీయనో లంకా బౌద్ధే అంటే ఏగులుంటూ వడన్న కిసి ఉమనావాక్ నే అవి అడువన సాంసిందిండోనని సిత మెదహత్ తిన్నోను ఉపేక్షావు ఒకటి పత్తిన్నోను ఏమనే ఇది ఏం మెదహత్ భవక్ నే కియనికిమ్ అపిట తేరిన్ని అపి వడాబుదయాక్ నే కియనిక గుడాక్ మిహి హినాయ హిమాయ్ అహనాయత్ హిమాయ్ తివాసన ఒకట దెంగ్ పణహ వితడు పెనపు అయినిమి తావురుదు విస్స విసి దిక విసి తున్నలా మైన్నో కథాగా నువ్వు దేడు ధర్మే దేవుడు కరణం తమ దేడు పుదుమ మెదహత్ కమక్ తీయను ఉపేక్షావాక్ తీయను అపిటేనోని ఎమదాం పనివిడేనోని ఎదైనా మీ తరుణాయ వయసగాయనిమి భూమ తరుణాయ కొంత ఉపేక్షావాక్ తీయను మెదహత్ కమక్ తీయను సిద్ధవాడాన్ని కోమద సతర సతి పట్టాన్ని ఇంకోమద జీవిత విమర్శాన్ని కేలా ఏ ఐటలు కూమనావాక్ తీను తే ఊమనావ నెతికిని మీ బణలకు ప్రయోజనే అన్నే ఇన్సా మీ బణ గెన అపి దెన్ దేవర తుంగరా హాదరవరా పసరాక్ సీవరాక్ విత్ర హిత హిత తమై మీ బణకి అన్ని బణటు వాడిన్ని ఏ నిసా ముగద మీ బణకియనికవాద్ బణ ఆనికవాద్ లోకు యాపత తీన దయాక్ నిమి దెంగ్ యాపత ఒయాల కరగనని తీన్ దెంగ్ ఇంగ్ సోతాపన్న మార్గేట్ వా తిండ బెరిన మా విశాల అవులక్ తమ ఏదో వాన్ మార్గేట్ ఇండ్ బెరి ఉన్నాం పసి అరి అర్బుదయ ఎన్నిసా మీ కరుణ వేటయో పిన్నుతుల్లా ఒంతట తేరుంగరా ముగద మీ విశేషమ మీ సాలా దెబ్బల మితండాపు కూడా కాయ జీవితే అంతిమ కాలేని జీవితే గట్టి అయింది అదేగా అని పెద్ద వేటంటి ఇతరైతే ఏ ఏ మట్టమేది వాత్ మీ తమానికి సీతానుపాసనా కరగండి ఆ మారు విన తమంతులో ఉపదిన ధర్మ హుత్వా సంబోతి ఏకే అన్ని మేమా మే విధిట ఇప్పదిన్ని అహుత్వా సంబోతి హుత్వా పటివేంతికి ఎలా బలాన్ని పెరిన వైపిన్నుతున్నలాట లోకూ యహాపతక్ నే ඒ යහපත තම තමන් දැන් ගෙවල් වලට වෙලා හදාගන්න. තම තමන් හදාගන්න. දැන් ඔය එක එක හාමුදුරු පස්සේ එක එක ආයතන පස්සේ ගිහින් ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඇයි ප්‍රයෝජනෙන් දැන්ත ගෙවල් වලට වෙලා පිළිවෙත් පුරා ගන්න. ඉතින් මේ ගොඩාක් අයගේ ජීවිතවල වගකීම් මගහැරීගෙන යන කාලයක් නේද? ඒක හොඳ දෙයක්. වගකීම් කියන්නේ ඒ කියන්නේ දරුවන්ගේ වැඩ ඒවා මේවා ගොඩාක් අඩු වෙලා තියෙනවා. දෙමව්පියන්ගේ දැන් මේ ශාලාවට ආපු ගොඩාක් අයගේ දෙමව්පියෝ නැහනේ. එතකොට ඒ වගකීම ඔයාලා දැන් දරන්නේ නැහනේ. ඒක එක්තරා නිදහසක්. එක්තරා නිවහල් බව. දරුවන්ගේ වැඩ නැති එක, දරුවෝ නැති එක විශේෂයෙන්ම. දරුවන්ගේ වැඩ කටයුතු නැති එකක්, දරුවෝ නැති එකයි දෙකම මහ පුදුම ධර්ම මාර්ගයක් දිනු කරගන්න මහ පුදුම අස්වැසිල්ල. තිගේ අස්වැසිල්ල තුල තමයි ඔය පින්තුන්ලා වාසය කරන්න ඕන. ඉතින් ඒක මේ බණ කියලා හදලා දෙන්නත් බෑ. මේ බණ කියලා ඒක හදන්න බෑනේ. ඒක වඩනා Taman දිනු කරලා හදා ගන්න ඕන එකක්. ඒ නිසා ඔය පින්තුන් ජීවිතේ ධර්මයේ දිනු කරගෙන හොඳට පිළිවෙත් පුරාගෙන ඉස්සරහට යන්න බලන්න. ඉතින් ඒක තමන්ගේ හෘද සාක්ෂිය තමයි දන්නේ ඒක. ඊට පස්සේ ජීවිතේ අපේ ඉලක්කය, අපේ ඉලක්කයක් තියෙනවනේ ජීවිතේ. ඒ ඉලක්කය තමයි මේ බුද්ධ ශ්‍රාවකයෙකුට නිවන් මඟ වඩන කෙනෙකුට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය තමයි ආත්ම සංඥාව දුරු කිරීම. ඒක තමයි අපේ ඉලක්කය. අපි මොනවාද ඉලක්ක? මෙහි අපි මොනවාද ඉලක්ක? ආත්ම සංඥාව දුරු කිරීම නෙමෙයි. එක්කෝ දානයක් දෙන එකක් ගැන. එක්කෝ පොයේ පන්සල් යන එකක් ගැන. එක්කෝ බණ කියවන එකක් ගැන. ඕවා ඉලක්ක කරගන්න එපා. ඉලක්ක කරගන්න ආත්ම සංඥාව දුරු කිරීම. ඒක ලොකුම තමන්ගේ ඇතුළාන්තයේ අරගලය. ඒක තමයි ලොකුම ප්‍රශ්නය. එතකොට ආත්ම සංඥාව දුරු කිරීම තමයි ඉලක්ක කරගන්න ඕනේ. අපි හැමෝගෙම ජීවිතවල ඉලක්කයක් විදිහට අපි දකින්න ඕන අපේ වයස, තත්වය, ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ බෙදීමක් නැතුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් එයාලට තියෙන්න ඕනේ ඉලක්කය තමයි, එයාලගේ ඉලක්කය ආත්ම සංඥාව දුරු කරන එක. ඔච්චරයි ඉලක්කය. ඊට පස්සේ ආත්ම සංඥාව දුරු කිරීම පිණිස ආත්ම වශයෙන්, ආත්මීය වශයෙන්, පුද්ගලාර්ථයකින් අපි ගන්නේ මොකද්ද? අපි ගන්නේ, අපි හොඳටම දන්නවා, අපි එහෙම ගන්නේ අපේම සිත. ආත්මීය වශයෙන් අපේ හිතලුනේ අපි පිළිගන්නේ. අපේ චින්තනාර්ථය තුළනේ ආත්මීය ස්වභාවයක් පවතින්නේ. එතකොට මේ ප්‍රවාහය ඇතුලේ, ඒ කියන්නේ මේ සිතේ ප්‍රවාහය ඇතුලේ තමයි ආත්මීය සංඥාව තියෙන්නේ, වෙන කොහෙවත් නැහැ. ආත්ම සංඥාවක් මේ ඇඟේ කොහෙවත් හැදින්නේ නැහෙනි. ඒක තියෙන්නේ කොහෙද? සිතේ. එතකොට මේ සිතේ ආත්ම සංඥාවක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ අපට සිත විශ්ලේෂණය කරගන්න කිව්වා. සිත විශ්ලේෂණය කරගන්න කිව්වා. ඇසිතේනේ ආත්ම සංඥාව එන්නේ. ඒ මොහොතේ අරමුණු ප්‍රතිබද්ධව ඇති වෙන ස්වභාවය විඤ්ඤාණස්කන්ධයයි. ඒවා අඳුනා ගැනීම සංඥාවයි. ඒවා විතර්ක කරන එක සිතේ ගතියක්, විචාරණ එක සිතේ ගතියක්. ඒවා ඇසුරු කරගෙන චෛතසික ප්‍රවාහයකට එකතු වෙන එක සිතේ ගතියක්. ඒවා ඇසුරු කරගෙන තණ්හා කරන එක සිතේ ගතියක් කියලා මේ සිතේ ස්වභාවය. සිත විග්‍රහ කරගන්න එක. ඒක තමයි අපි පළවෙනියෙන් කරන්න ඕනේ. දැන් අපිට මොකක්ද ඉලක්කය? ආත්ම සංඥාව දුරු කරගන්න. ඒතර ආත්ම සංඥාව කොහෙටද අදාළ වෙන්නේ? සිතට. ඒතකොට සිතට ආත්ම සංඥාව අදාළ නම් බුදුරජාණන් දැන් සිත කියන එක විභාග කරගන්න ලෝකයේ විධික්‍රම මොකුත් නැහැ. ලෝකේ නැහැ මොකුත්. ලෝකේ කිසිම විධික්‍රමයක් නැහැ. ඒක විග්‍රහ කරගන්න විභාග කරගන්න විදියක් නැහැ. එතකොට ඒක විග්‍රහ කරගන්න විභාග කරගන්න විදියක් නැති නිසා අපි මොකද කරන්න ඕනේ? අපි එක දෙයයි කරන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අර අපිට මේකට කිසිම ව්‍යාකරණයක් ක්‍රමවේදයක් පැහැදිලි කිරීමක් නැති නෑ. ඒ නිසා අපිට දැන් තියෙන්නේ එකම ඉලක්කයයි ශ්‍රාවකයොන්න බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයොන්න ඔච්චරයි තියෙන්න පුළුවන්. ආත්ම සංඥාව දුරු කිරීම. ඒකට තමයි අපේ කේන්ද්‍රගත වීම තියෙන්නේ. එතකොට ආත්ම සංඥාවක් තියෙන සිතේ නිසා සිත විශ්ලේෂණය කරගන්න එක තමයි අපි පළවෙනියෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ සිතේ සිද්ධවන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අපිට තේරුම් ගන්න බෑ. සම්පූර්ණයෙන් අපිට ඒක තේරුම් ගන්න අමාරුයි. ඒක තේරුම් ගන්න බැරියයි. ඒ කියන්නේ මේක ඉතාම ගැඹුරු ආඥානයක්. ඒ කියන්නේ ඒක ඇත්තටම ඒක පරමාර්ථ විග්‍රහයක්. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නෙම නැහැ. දැන් සිතේ විඥානස්කන්ධය හට ගන්නවා, සංඥා හට ගන්නවා, වින්දනය හට ගන්නවා, තණ්හාව හට ගන්නවා, විතර්ක කරනවා, විචාරනවා. ඒ වාට අනුව සිතුවිලි හට ගන්නවා. ඕවා තමයි හිතේ වෙන්නේ. ඔච්චරයි නෙවෙන්නේ. වයි ඔයිට වඩා මොනවද හිතේ වෙනවද බලන්න. මොකුත් වෙන්නේ නැහැ. ඔය ටික විතරයි වෙන්නේ හිතේ. එතකොට සිතේ මේ ටික විතරක් නම් වෙන්නේ, මේ සිතේ වෙන දේ මේ පමණයි නම්, එතකොට සිතේ ආත්මීය සංඥාව දුරු කරන්න වෙන්නේ දුරුකරණ ඉලක්කය, ආත්ම සංඥාව අය දාලා වෙන්නේ සිතට, සිතේ ප්‍රවාහය ඔන්න ඔය ටික. ඔච්චරයි සිතේ ප්‍රවාහය. මේ ඇඟ ගැන නෙමේ කතා කරන්නේ. එතකොට මේ සිතේ හටගන්නේ මොනවද? ධර්ම. මේ ධර්ම ස්වභාවය අඳුනගන්න එක තමයි ඊළඟ කාරණේ. සිතේ ධර්මවල ස්වභාවයක් තියෙනවා. මේ ධර්මවල ස්වභාවය අඳුන ගන්න ඕනේ ඊළඟට. එතකොට මේ ධර්ම ස්වභාවයක් තියෙනවා. මේ ධර්ම ස්වභාවය අපි අඳුන ගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ධර්ම ස්වභාවය කියන්නේ මේවා හටගන්නේ කොහොමද? මොනවාගේ උපකාරයද තියෙන්නේ? එතකොට පළවෙනි දැන් බලන්න මේ ටික හොඳට තේරුම් ගන්න. පළවෙනි එක මොකද්ද? අපි අපේ ඉලක්කය, අපි අපේ අරමුණ අඳුනා ගන්න ඕනේ. එතකොට අපේ අරමුණ මොකද්ද? ආත්ම සංඥාව දුරු කරන එක. එතකොට ආත්ම සංඥාව දුරු කිරීම ප්‍රධාන ඉලක්කය වෙනකොට, එතකොට ආත්ම සංඥාව දුරු කිරීම නම් අපේ අර්ථය ආත්ම සංඥාව කොහොමද තියෙන්නේ? සිතේ ගතියක් විදිහටයි තියෙන්නේ. එතකොට ආත්ම සංඥාව සිතේ ගතියක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ක්‍රියාත්මක වෙන්නේ මේ සිත උපදින විදිහට මෙනෙහි කළාම, කල්පනා කළාම, ඒ කල්පනාව තුළ හටගන්නා වූ විඤ්ඤාණස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය විතර්ක කරන එක, විචාරණ එක, ඊට පස්සේ සංචේතනා ගොඩනැගෙන එක, ඔය ක්‍රියාවලිය දිගුවක් විදිහට සිතේම තණ්හාව හටගන්න එක. ඔන්න ඔය ක්‍රියාවලිය අපේ සිතේ සිද්ධ වෙනවා කියලා දකින්න එක තමයි පළවෙනියෙන් කරන්න ඕන. දෙක මොකද්ද? දෙවෙනි එක මේවායේ ධර්ම ස්වභාවයක් තියෙනවා. ධර්ම ස්වභාවය කියන්නේ මේවා තුළ පවතින පටිච්ච සමුප්පන්නතාවය අඳුනා ගන්න ඕන. කොහොමද විඥානස්කන්ධේ ඒ මොහොතේ හටගන්නේ? ඒ විඤ්ඤාණස්කන්ධේ හට ගැනීමෙන් කොහොමද වින්දනේ හටගන්නේ? එතකොට යං වේදේති තං සංජානාති. විඳින ටිකමයි අඳුන ගන්න වෙන්නේ, අලුතෙන් අඳුන ගන්න විදිහක් නැහැ. කියලා මෙන්න මේ විදිහට මේක ක්‍රියාවලියක් විදිහට මේ වගේ අන්තර් සම්බන්ධයක් තියෙනවානේ. මෙන්න මේ අන්තර් සම්බන්ධය ඔය පින්නතුන්ලා හොඳට අඳුන ගන්න ඕනේ. තත් ඒක අඳුන ගන්න හේතුඵල සම්බන්ධේ. ඒවට අපි කියන්නේ මොකක්ද? ධර්ම ස්වභාවය අඳුනගන්න එක. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක මේ සිතේ ප්‍රවාහය, සිතේ ක්‍රියාවලිය. ආත්ම සංඥාව පවතින හිතේ මේ සිත තුළ වෙන සංසිද්ධිය දැනගන්නවා. එක. ඇත්තටම ඒක නෙමෙයි එක එකත් එක කියලා කියන්නේ ආත්ම සංඥාව දුරු කිරීම තමයි මගේ ප්‍රධාන ඉලක්කය කියලා දකින්න එකයි එක. ඒකනේ සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය කියලා එකක් කියන්නේ ඒකයි ධම්මාදිට්ඨියනේ පටන් ගන්නත් තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේ සිතේ ස්වභාවය විග්‍රහ කරගන්නවා තමන්මම. දැන් බලන්නකෝ පින්නොත් නී අපිට අපේම සිත විග්‍රහ කරගන්න පුළුවන් උනානා. කවදාවත් අපේ සිත ව්‍යාකූල වෙන්නේ නැහැ, අර්බුදකාරී වෙන්නේ නැහැ, ගැටලුකාරී වෙන්නේ නැහැ, කනස්සල්ල ඉන්නේ නැහැ, දෝමනස් ඉන්නේ නැහැ, මොකුත් ඉන්නේ නැහැ. එතකොට මේ ධර්ම ස්වභාවය දකින එක තමයි තුන්වෙනි කාරණේ. පළවෙනි එක තමයි ආත්ම සංඥාව දුරු කිරීම මගේ ප්‍රමුඛ කාර්යය කියලා දකිනවා. දෙවෙනි එක තමයි මේ ආත්ම සංඥාව සිතේ ගතියක්, මේ සිතේ මොකද්ද ක්‍රියාවලිය කියලා දකිනවා. විඥානස්කන්ධය හට ගන්න එක, අඳුර ගන්න එක, විඳින්න යන එක, විතර්ක කරන එක, විචාරණ එක. මේ ගතිය වනේ, මේ ගතිය ගැන කියන්නේ ගියන් පස් තමයි මේ චක් ප්‍රසාදය අරෝමෝ කියන්න වෙන්නේ. ඒවා කියන්න වෙන්නේ ගත ගැන කියන්න ගියාම, රූපේ ගැන කියන්නේ, සතර මා ධාතු ගැන අරෝමෝ කියන්න වෙන්නේ. මොකද සතර මා ධාතු වලට ආත්ම ස්වභාවයක් නැහැ. සිතේනි ආත්ම ස්වභාවයක් පවතින්නේ, එනතම් මේක ඇතුලෙන් ලිහන්න ඕන එකක්. ඊට පස්සේ එතකොට ආත්ම සංඥාව දුරු කළ යුතුයි කියලා දකින එක එක, ආත්ම සංඥාව සිතේ ගතියක් සහ සිතේ ක්‍රියාවලිය දකින එක දෙක, තුන්වෙනි එක තමයි ධර්ම ස්වභාවය දකින එක. ධර්ම ස්වභාවය කියන්නේ ඒවා අතර තියෙන සම්බන්ධය. අර සිතේ හට ගන්නා වූ වින්දනය, විතර්ක කරන එක, විචාරණ එක, මේක සන්නාව දක්වාම ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ, මේ ක්‍රියාවලියක් විදිහට මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා දකින එක තමයි පින්වත්නි හතරවෙනි එක. මේ තුන්වෙනි එක, ඒක තමයි තුන. හතරවෙනි එක මොකද්ද? හතරවෙනි එක තමයි මේ සිත සහ සිතේ මේ ක්‍රියාවලිය. හොඳද? සිතේ දිගුවක් විදිහට මේ සිද්ධ වෙන එක, විතර්ක, විචාර, තණ්හාව දක්වාම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන එක, ඉපදීම බිඳීම විතරක් දකින්නේ. ඒවා ඉපදීම බිඳීම සයව නැවත ආයේ කවදාවත් හටගන්නේ නැති බව දකින්න එක. ඒකට තමයි කියන්නේ අහුත්වා සම්බෝති හුත්වා පටිවෙන්ති කියලා. ඒ ධර්මයන්ගේ ඉපදීම සහ සිතේ ඉපදීම බිඳීම දකින්න එක. තොර මේ හැම එකක්ම කරන්නේ මොකටද? ආත්ම සංඥාව දුරු කරන්න. ඒතර ආත්ම සංඥාව නැත්තම් දුරු කරන්න බෑ. මේ බණ නෙමෙයි මොනවා කිව්වා. මෙතන පින්වත්නි කවුරු ඇවිල්ලා බණ කළා? බණ කිව්වා. ඒක දුරු කරන්න බෑ. මේ ක්‍රියාවලියට එකතු වෙන්න ඕන. ඒතර ඉපදීම බිඳීම දකින්න එක තමයි හතරවෙනි එක. අහුත්වා සම්බෝති උත්වා පටිවෙන්ති කියලා මේවායේ ඉපදීම සහ බිඳියාම, බිඳියාමත් එක්ක ආයේ කවදාවත් හට නොගන්න ආකාරයට, ආයේ කවදාවත් හට නොගන්න ආකාරයට සම්පූර්ණයෙන්ම බිඳී යන ආකාරය දකින්න එක තමයි හතරවෙනි කාරණේ. අන්න ඉපදීම බිඳීම පදනම් වන නිසා, ඉපදීම බිඳීම පදනම් වන නිසා තමන්ගේම සිතින් අනිච්චතෝ අනිත්‍යයි, දුක්ඛතෝ මේක දුකක්, රෝගතෝ මේක ලෙඩක්, ඔක්කොම මානසික ඕනෝම බලද්දි තේරෙන ඔක්කොම මානසික අවුල් වල ඉන්නේ කියලා. දැන් අපි තාන ඉන්නේ මානසික රෝහලේ තමයි මනස අවුල් වෙච්ච අය ඉන්නේ කියලානේ. නෑ, බුදුරජාණන් වහන්සේ වදාලා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ, මේක රෝගයක්, මේ සිත කියන්නේ මහා ලෙඩක්, ලෙඩ වට්ටෝරුවක්, ගණ්ඩතෝ සරව ගෙඩියක් ගණ්ඩතු. ඊට පස්සේ බුද්ධ ශාසනය කියනවා මේ සල්ලතු හුලක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ, එතකොට යා හුලක් විදියට දකින්නේ යාගෙම සිත. අගතු පීඩාව, මේ සිත තියනවා කියන්නේ පීඩාවක්. සිත නැත්තම් පීඩාව කියලා එකක් නැහැ. ආබාධතු, මේ සිත ආබාධය, මොකද්දෝ විශාල අහුලක්. බුද්ධ ශාසනයක් නොවන්නට පරතෝ, මේක හරියට අනුන්ට අයිත්තයක් වගේ. ඇයි? මට ඕන ඕන විදිහට හිත පාලනය කරගන්න බෑ. සමහර වෙලාවට හිටිකමන් දේශේ ඇති වෙනවා, හිටිකමන් ක්‍රෝධය ඇති වෙනවා, හිටිකමන් වෛරය ඇති වෙනවා, හිටිකමන් රාගය ඇති වෙනවා, හිටිකමන් මේ සිතට එන සිතුවිලි වලට බැහැගෙන ඉඳ හිතෙනවා. එතකොට මේ විදිහට ගත්තාම ඒකට කියන්නේ පරතු. හරියට මේක අනුන්ට අයිති දෙයක් වගේ. පලොක්කතෝ. පලොක්කතෝ කියන්නේ සිඳි බිඳි නැසි වෙනසි යන එකක්. සිත එකෙනෙ මිනිතු කියන්නේ කතාවට මගේ හිත දැන් කැඩිලා තියෙන. ඉතින් අපි මොනවද කරන්නේ? කොහොමත් හිත කැඩෙනවා තමයි. දැන් සමහර අය කියනවා මගේ හිත දැන් කැඩිලා තියෙන. මගේ හිත කැඩලා දැන් මට මේ ළඟදී එක මිනිහෙක් කිව්වා ඇවිල්ලා එයා කිව්වා මම ඔබ වහන්සේ ගුරුවරයා වගේ හිතුවේ. එහෙම කිව්වා. හරි. ඒ රටේ ඉඳලා ආපු තරුණෙක් කියලා. මට කො මං ගුරුවරයා වගේ හිතුවේ. නමුත් මට දැන් එහෙම හිතෙන්නේ නැහැ. මේ මොකක් හරි උපකාරයක් ඉල්ලලා ඒකට අපි ඒකට ප්‍රතිචාර නොදක්වට දාලා තිබ්බ පණිවිඩයක් කෝල් කරලවත් කියලා නෙමෙයි. ඔය හැටියට ඉතින් උදව් ඉල්ලුවා කියලා අපිට මේ ආධාර බෙදන්න රොමියෝ පුළුවන් කමක් නැහැ නේ. අනික ඕකලොත් අපේ මේ ප්‍රධාන කෘත්‍ය අමාරු ප්‍රධාන වැඩේ මේ ආත්ම සංඥාව දුරු කරගන්න අනුශාසනා කරන එකනේ. ඒතර යකෝ මම ඉතින් ගුරුවරයා විදිහට සලකුවේ. මැදින් පස්සේ නම් මට එහෙම අදහසක් නැහැ. මගේ හිත කැඩුනා කියලා මට නම් අබමල් රේණුවක් වා. එහෙම කිව්වා කියලා. අනේ උත්තර බඳින්න ඕන. එහෙම කිසිම දෙයක් ආවේ නැහැ ඇයි? බුදුරජාණන් සපට වදාළි සිත කියන්නේ පලොක්කතු සිඳි බිඳි යන දෙයක්. බිඳිලා යන එක. ඉතින් බිඳිලා යන සිතක් ගැන විශ්වාස තියන්න ඕනේ නෑනේ. ඉත එහෙම කිව්වා කියලා මට නම් කිසිම ගාණක් නෑ. දේක මං හොඳට අත්දකින්නවා. මම මේ හොඳම දේ තමයි දැන් මේ හොඳට ඉන්නවා. සමහරට අපිට උපකාර කරගෙන මේ අපේ වැඩපළවලට එකපාර පොඩ්ඩක් අපිට හරියන්නේ නැති විදියට ප්‍රතිචාර දැක්කොත් අපි කරන්නේ ඒ පයින්ම යාට කිලින්ම කියන එක. එතකොට සමහර අය කියනවා මේ කිසිම දෙමෙල් මේ අගය කිරීමක් නැහැ. වටිනාකමක් නැහැ බලන්න අපි වගේ කරන්න ඉපාය. එහෙම කියනවා. සමහර අය එහෙම කියනවා. පින්වත්නි පලොක්කතෝ භාග්‍යතුන් වහන්සේ වදාළේ සිඳී බිඳී යන ආකාරයෙන්ම දකිමින් වාසය කරන්න කියලා. එතකොට ආයි විශේෂ ප්‍රශංසාවක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක අසත්පුරුෂකමක්. ඒකයි මේ කාලේ ධර්මයේ දිනු කරනකම ධර්මයේ තුල වාසය කරනකම ලෝකයාට අසත්පුරුෂකමක් වගේ. ඉතින් එහෙම වෙන්න ඉපාය ලෝකේ ගැටුමක් නිතින්. ලෝකේම ලෝකෝත්තර කතාව තියෙන විදිහක් නැහනේ. ලෝකේ කතාව වෙන එකක්. ලෝකෝත්තර එක වෙන එකක්. එතකොට කවදා ඒ කියන්නේ මේ සාමාන්‍ය ඒ කියන්නේ ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑ ඉතින් දෙයක් උපකාර කළාම අගේ කළාමක් වෙනවද? උපකාර කලේ නිස්සරණත්‍යාසෙන් නම් එයා ඒ කුසලයේ රැගෙන යනවනේ පින්වත්නි. එයා මේ හිස් වර්ණනාව බලාපොරොත්තු වෙන හැම වෙලාවකම එයා කුසලය බාල කර ගන්නවා. ඔය පින්තුන්ලා කුසල් කළ යුත්තේ සින්නහවකින්වත් උපකාරයක් බලාපොරොත්තු නොවි. එතකොටයි ඒක නිවනට උදව් වෙන්නේ. කරන දේ නිවනට උදව්. ඉල්ලී ලංකාවේ මිනිසුන්ට නිවනට උදව්වක් නැත්තේ ඒකයි. මේ ගොල්ලෝ මහන්සි වෙන්නේ නැතුව නෙමේ. උවමනාව නැතුව නෙමේ. කැපවීමක් නැතුව නෙමේ. ඒගොල්ලන්ට නිවනට ඒක උදව් වෙන්නේ නැත්තේ ඒගොල්ලෝ එකෙන් පොඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. පොඩි වර්ණනාවක් හරි පොඩි ප්‍රශංසාවක් හරි පොන්සිම පුංචි අගේ කිරීමක් හරි බලාපොරොත්තු වෙනවා. මම දැන් ප්‍රතිපත්තියක් විදියට අගේ කරන්නේ කවුරු විශේෂ අගේ කිරීමක් කරන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ යම් තැනක අගේ කළාද අන්න ඒක මම කරන්න උත්සාහ කරනවා. ඒකත් මම ගැහැරෙන්න පුළුවන්. මොකද මම භාග්‍යවතුන් වහන්සේ නෙමෙයිනේ. මම මේ සාමාන්‍ය පැවිද්දෙක් නේ. සාමාන්‍ය සානස් නමක් නේ. භාග්‍යවතුන් වහන්සේ නෙමෙයිනේ. මොකද මිනිසුන්ගේ හිත හැසිරෙන විදිය හිත ඇතුලේ එකක් තියාන එළියට කියන ඒවා අපි දන්නේ නැහනේ. එතකොට පින්වත්නි අපිට ඒක කරන්න හරියට තේරෙන්නේ නැහැ. මේ භාගතුණන් සමහරවිට මේ දැන් සංඝෝපස්ථාන ආරෝමය කළාම භාගතුණන් සී කුසලෙම් සිහි කරලා දුන්නා. එතකොට ඒ කුසලය ඔය ඒකනේ ඔය බුද්ධ ශාසනේ කවදාවත් මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ කවදාවත් ලෝකේ පැවිද්දෙක්වත් නිවැරදි කරන්න කතා කරන්නේ නැහැ. ඇයි පැවිද්දෙක් ඒ නිවැරදි කරන්න ඔයාලා කතා කරන හැම වෙලාවකම දෝමනස්ස සාගත සිතක් ඉන්නේ පෘථග්ජනේකට. ඕගොල්ලෝ කියාවන්නේ බුදුරජාණන් වහන්සේත් මෙහෙම කළා. භාග්‍යවතුන් වහන්සේ නිකලෙස් උත්තමයක විදිහටයි එහෙම කළේ. මේ බුදුරජාණන් වහන්සේයි ඔයාලයි එක වගේ කියලා නම් හිතන්න එපා. දැන් භික්ෂුවකට පුළුවන් සිහිනුවන හොඳට දියුණු නම් පුළුවන් භාග්‍යවතුන් වහන්සේ මේකට ප්‍රතිචාර දැක්වි මෙන්න මේ විදිහට කියලා ඒ ප්‍රතිචාර දැක්වීම තුළම අතෑරලා දාන්න පුළුවන්. ඒකත් සිහිනුවනක් තියෙන. නමුත් සාමාන්‍ය ගිහියෙකුට නම් ජීවිතේට ඕක කරන්න බෑ. දැන් හොඳට බලන්න ඔය පින්නතුන්ලා යම් තැනක දෝමනස්ස සහගතෝ ප්‍රතිචාර දක්වන හැම වෙලාවකම ඒ කියන්නේ ලෝකේ නිවැරදි කරන්න වෙන්න පුළුවන්. මැදිහත්වයේ තැනකදී වෙන්නත් පුළුවන්. නමුත් ඔය පින්නතුන්ලා දොම්නසකින් ප්‍රතිචාර දක්වන හැම වෙලාවකම ඔයාලගේ සිත තුළ අකුසලයක් රැස් වෙන්නේ. ඒ වෙලාවට රැස් වෙන්නේ අකුසලයක්. ඉතින් ඒක අවංකව අපිට කියන්න වෙනවා. දොම්නසකින් ඔයාලා යම් දෙයක් දිහා බලනවද, යම් දෙයක් දිහා ප්‍රතිචාර දක්වනවද, ඒ ප්‍රතිචාර දක්වන හැම වෙලාවකම ඔය පුණ්‍යතුන්ලා තුළ රැස් වෙන්නේ ආකුසලය. අකුසලයක් රැස් වෙන්නේ. දැන් සමහර හාඳුරු කෙනෙකුට මොකක්ද වචනයක් කියනවා කියන්නේ එතු ඒ හැම වචනයක් ගානෙම ඔයාලට රැස් වෙන්නේ ආකුසලය. ඒ ඔගොල්ලෝ දන්නවද ඒ ක්‍රෝධය පදනම් වෙච්ච බවක් මනසේ එතන තියෙන්නේ. කොච්චර නෑ කිව්වත් එහෙම නෙමෙයි. ක්‍රෝධය පින්වත් නී බලවත් වුණොත් එයාට ප්‍රවෘතියක් විදිහට ඒක බලපෑවොත් එයා අනිවාර්යෙන් නිරය යනවා. එයා බොහෝ විට නිරය යනවා. මේකනේ මේ සසර අවදානමක් විදිහට. ඒතර ඔයාලා කියයි එච්චර අවදාන. ඔව් ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේක නම් විශ්වාසයෙන් තියන්න පුළුවන් සසරක් නෙමෙයි සසරින් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. ක්‍රෝධේ බලවත් වුණොත් එහෙමයි. ඒක බල ක්‍රෝධේ බලවත් වෙච්ච තැනක ඒක එයා අමාරු වැටෙනවා ඒ විදියට. එස් රාගේ බලවත් වුණත් එච්චර අමාරු වැටෙන්නේ නැහැ. ක්‍රෝධේ බලවත් වුණාම ඇති වෙන අවුල තරම් රාගේ බලවත් වෙච්ච තැනක එච්චර අ르බුදයක් නැහැ. එයාගේ ප්‍රතිසන්දී එච්චර අර ක්‍රෝධේ බලවත් වීම තරම් අ르බුදයක් නැහැ. ඒනිසා පින්වත්නි ඒකයි මේ ගෘහස්ත ජීවිතයේ ගෙවන ගමන් පවා අපගේ භාග්‍යතුන් වහන්සේ අවබෝධය කරා යන්න පාරක් හදාගන්න කියලා අනුදැන වදාළේ ඒකයි. ඒතකොට මේ තමන්ගෙම පලොක්කතෝ සිඳී බිඳී යන දෙයක් කියලා ශුඤ්‍යතෝ හිස් දෙයක් අනත්තතෝ තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් සමනුපස්සාමි. මේ විදිහට සමනුපස්සනා කරන්නකො මෙන්න මේක තමයි 11 ආකාරක විදර්ශනාව කියන්නේ. හරි මේකට තමයි 11 ආකාරකින් අපි විදර්ශනා කරනවා කියන්නේ. එයා යාගෙම සිත අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ පළතෝ පලොක්කතෝ ඊට පස්සේ අගතෝ ආබාධතෝ ඊට පස්සේ ශුඤ්‍යතෝ අනත්තතෝ සමනුපස්සාම 11යි. ඕන් ඕකට කුළුස ආකාර. එතකොට යා එහෙම බලන්නේ මොකද්ද? යාගෙම එයාගෙම සිත. හැබැයි මේ අන්තිම කෑල්ල තියෙන්නේ මේ අන්තිම කොටස ආйти පරියංකයට භාවනාවට. ඒක පරියංකයටමයි ඒක කරන්න ඕනේ. එතකොට පළවෙනි එක මොකද්ද? ආත්ම සංඥාව දුරු කිරීමේ අර්ථය දකින්න එක. ඒකෙන් තමයි සම්මාදිට්ඨියට එයා එකතු වෙන්නේ. ඊට පස්සේ ආත්ම සංඥාව සිතේ ගතියක් සහ සිතේ ක්‍රියාවලිය දකින්න එක දෙක. තුන්වෙනි එක හේතුඵල මේ සිතේ හටගන්නේ ධර්මනේ ධර්ම ස්වභාවය දකින්න එක. ඒ වතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දකින්න එක. ඊට පස්සේ අහුත්වා සම්බෝධි හුත්වා පටිවෙන්ති කියලා ඒ වායේ ඉපදීම බිඳීම දකින්න එක. හරි තමන්ගිම සිත තමන්ගෙම සිතින් දකිනවා ඉපදිලා බිඳිලා යන විදිය ගැන. ඉපදිලා බිඳිනවා නම් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ ආබාධතෝ පලතෝ පලොක්කතෝ ආදි වශයෙන් ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපාතාමි කියලා. එයා 11 ආකාරයකින් ඉපදීම බිඳීමට පදනම්බල නිසා, ඒ කියන්නේ අහුත්වා සම්බෝති හුත්වා පටිවෙන්ති කියන ලක්ෂණේ නිසා, ඒ නිසා තමයි මේ විදර්ශනාවට එන්නේ. ඒ නිසායි එන්නේ. ආවබාන්ති කියන නිසාද විදර්ශනා කරනවා මම කියලා නෙමෙයි. අන්න ඔය ටික තිබ්බොත් ආත්ම සංඥාව දුරු කළ යුතු බව දකිනවා. ආත්ම සංඥාව සිතේ ගතියක් කියලා දැකලා සිත විභාග කරලා බලනවා දෙක. ඊට පස්සේ මේ සිතේ ධර්ම ස්වභාවය හේතුඵල සම්බන්ධය දකිනවා එක තුන. ඊට පස්සේ අහුත්වා සම්බෝධි හුත්වා පටිවෙන්ති කියලා ඉපදීම බිඳීම පදනම් වෙන විදිය දකිනවා. ඉපදීම බිඳීම පාදක වන නිසා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පලතෝ පලොක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සා කියලා යා යාගෙම සිතින් ආනුපස්සනා කරන මෙන්න මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ කියන එක මේ ආදී මේ කයිති පරියංකේ. ආත්ම සංඥාව දුරු කිරීමේ අර්ථය දකින්න එක පරියංකේට නෙමෙයි. ඊට පස්සේ ඒවායේ මේ ඒක සිතේ ගතියක් කියලා අඳුනගන්න එකයිති පරියංකේට නෙමෙයි. හේතුඵල ධර්ම ස්වභාවය දකින්න එක පරියංකේට නෙමෙයි. ඉපදීම බිඳීම පදනම් වෙනව අහුත්වා සම්බෝති හුත්වා පටිවෙන්ති කියන එක දකින්නේ පරියංකේටනේ. පරියංකේටයිද අනිච්චතෝ දුක්ඛතෝ ආදි වශයෙන් විදර්ශනා කරන එක. ඒ විදියට විදර්ශනා කළොත් ඒ විදර්ශනා කරන විදර්ශනානුග්‍රහිත ශ්‍රාවකයාට කිසිම අයුරකින් මේ ජීවිතයේ අවබෝධය සම්බන්ධ කතාවේදී එයාට වරදින්ට විදියක් නැහැ. එයාට වරදින්ට විදියක් නැහැ. මේ විදියට ඔය පින්නතුන්ලා දකින්ද ජීවිතේ. එහෙම දැකලා ඔය පින්නතුන්ලා ඔයාලගේම සිතින් ජීවන චර්යාවක් විදියට ජීවත් වෙනකොට එදිනෙදා දැන් මේවා හරි මේක අයිති පරියංකයට කියනෝනේ. දැන් ඔයාලගේ ජීවිතේ පරියංකය කියලා, පරියංකය කියන්නේ භාවනාසනෙට අයිති නෑ. දැන් භාවනා කරන්න වෙලාවක් අඩුයි, එක අඩුයි. ඔයාලට වැඩියෙන් තියෙන වැඩනේ, හරියට වැඩනේ අපේ ජීවිතවල. එතකොට අන්නේ වැඩවලදී ඔයාලා ජීවිතේට ලස්සන දර්ශනයක් හදා ගන්න ඕන. වැඩ කරද්දී, උතුකම් වගකීම් කරද්දී, එදිනෙදා කටයුතු කරද්දී ඒකට ලස්සන සැලැස්මක්, ජීවිත දර්ශනයක් ඔයාලා හදා ගන්න. ඒකේ පළවෙනි එක තමයි ඒ මේතොට ජීවත් වෙන ක්‍රමවේදයටයි. ඉතින් මෙන්න මේ ටික ඔයාලට තිබ්බොත් එදිනෙදා ජීවිතයේ ඇතුලේ අරමුණු ඇසුරු කරද්දී කෙලෙස් කෝලහලයකට අහුවෙන අවකාශයෙන් එයාගේ සිත මිදී යනවා. එදිනෙදා ජීවිතයට අදාළ කෙලෙස් කෝලහලයකට අපි අහුවෙනවනේ අරමුණු ගානේ. අන්න ඒ ප්‍රශ්نين එයාගේ සිත ගැලවිලා යනවා. ඒක මා විශාල දෙයක්. එතකොට ඒකට ජීවිත දර්ශනයක් ඕන. ඇයි ස්පියාගෙන ජීවිතේ ගෙවනවා මම. හරි මං ඔකකමයි කරන්න කියනෝ නම් ඕක කාටවත් කරන්න බෑනේ. ඇස් හැදිලා තියෙන්නේ ජීවිත අවබෝධයටත් එක්ක, කෙලෙස් වලට විතරක් නෙමෙයි. ඇස කියන්නේ ජීවිත අවබෝධයටත් උපකාර කරන දෙයක්. සංසාර නිර්මාණය වෙන්නත් උදව් කරන මේ හැ පාවිච්චි කරලා නිවන් දකින්න පුළුවන්. ඇස හැදුනේ පරණ කර්මයකට තමයි. මේ ඇහැම පාවිච්චි කරලා ලින්දාර කමේ කතාවට කියන මම හිතන්නේ මේ බුද්ධ සාතනෙ හැදිච්චව ලින්දට වැටිච්ච මිනිහ ලින්කටෙම්මනි ගොඩ එන්න තියෙන්නේ. හැටයි ගොඩ එන්න තැනක් නැහෙනේ. ඒක තමයි මේ බුද්ධ සාතනෙ කියන්නේ. ඇහැ හැදිලා තියෙන්නේ පරණ අවිද්‍යාසගතව ගොඩ නැගිච්ච අභිසංස්කාර නිසා තමයි. හැබැයි ඇහැම පාවිච්චි කරලා ඉමිදෙන්නත් තියෙන්නේ. ඇහැම පාවිච්චි කරලා ඉමිදෙන්න තියෙන්නේ. පින්වත් නිමේ සිතේ පැවැත්ම කියන්නේ අවිද්‍යාව තණ්හාව පාදක වෙන වැඩක් තමයි. හැබැයි පින්වත්නි මේ සිතේ කතාව සිතින්ම නිවිමසන්න තියෙන්නේ. අය විමසන්න වෙන විධික්‍රමයක් නැහැ. ඒක විමසන්න කෙනෙකුට ඉන්ද්‍රිය මට්ටමේ හොයන්ට බැරි මට්ටමේ දෙයක් තියෙනවා. ඒවා අදෘශ්‍යමාන ඉන්ද්‍රිය. ඒක නීමට ඉන්ද්‍රිය ධර්ම කියලා වෙනම කතා කරන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය කතා කරන්නේ. වීරී ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය කතා කරන්නේ. ඒ නිසා ඔයාලගේ ජීවත් වෙන රටාව ඇතුලේ අපිට ඇහැ පාවිච්චි කරන්නත් වෙලානේ. ලෝකයේ එක එකතු වෙනකොට ඇහැ ඇසුරු කරන්න වෙලානේ. ඒ ඇසුරු කරන්න වෙච්ච හැම වෙලාවකම ඔය පින්නතුන්ලාගේ ජීවිතවල ඔය පින්නතුන්ලා දකින්න ඕන දෙයක් තියෙනවා. ඒක ජීවිතේ ලස්සන ආත්ම සංඥාව දුරු කිරීමේ සැලැස්මක් හදාගන්න. ඒකට මෙන්න මේ ටික අන්තර්ගත කරගන්න. ඉස්සල්ලා ටික තමයි පරියංකේට, භාවනාවට, මේ ටික ජීවිතේට. එතකොට ජීවිතයද ධර්මයද එකම එක ස්වභාවයක් බවට පත් වෙනවා. ජීවිතයයි ධර්මයයි දෙකක් නෙමෙයි එකක් වෙනවා. ඒකේ පළවෙනි එක තමයි එක පළවෙනි එක තමයි පින්වත්නි, තමන්ගේ සිත විඩාවටපත් කරන්නේ නැතු ඉන්න ඕන. ධර්මයේ ඉස්සරහවත් විඩාවට පීඩාවක් ගන්න එපා. සිත පීඩාවටපත් වුනොත් පින්වත්නි, පීඩාව කියන එක නම් ඔයාලව අමාරුවෙන් වටනවා. සැහැල්ලුවෙන් ගන්න. ඇයි සැහැල්ලුවෙන් ගන්න ඕන? ඇයි දැන් මේ සිත සකස් වෙලානේ? දැන් පීඩාවටපත් වුණා කියලා මොකක්වත් කරගන්න පුළුවන් දෙයක් නැහැ. අපිට සිද්ධ වෙන්නේ සිත නිර්වසේස නිරුද්ධ කරන්න නම්, කෙලෙස් නිර්වසේසව නිරුද්ධ කරන්න නම් ඒක කලබල වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයාලගේ සිතේ කෙබඳු තත්ත්වයක් තිබ්බත්, මොන මට්ටමේ බරපතල ආත්ම සංඥාවක් තිබ්බත්, ගොඩාක් බැරෑරුම් විදියට තමන් තුළ ආත්ම සංඥාව ක්‍රියාත්මක වුණත් ඔයාලා මොකද කරන්න ඕන? නොසන්සුන්කම අවශ්‍යයි. මොන මට්ටමේ ප්‍රශ්නයක් වුණත් හොඳට බලන්නකෝ, සන්සුන් වෙන්නකො, අවුල් වෙන්නෙම නැහැ. සිත නොසන්සුන් වුණාට පස්සේ කලබල වෙනවා. අනික කලබල වෙලා වැඩන්නෙත් ඇයි? නොසන්සුන් වෙන්න අදාළ හේතු දැන් හැදිලා ඉවරයිනේ. මේ දනු පාරේ ඇක්සිඩන්ට් එක. ආයි කලබල වෙලා හරියන්නේ ඇක්සිඩන්ට් එක වෙලානේ දැන්. දැන් ආයි මොකද කරන්නේ? දැන් ඇක්සිඩන්ට් එක වෙලානේ මොකද කරන්නේ ඉතින් ඒකට? දැන් එයා කලබල වුණා කියලා මේක නිවැරදි කරන්න පුළුවන්ද? බෑ. එයා බලන්න ඕන දැන් මොකද කරන්න පුළුවන් කියලා. එහෙමනේ. එතකොට අර කලබල වීම ඇතුලේ ඔබගේ ජීවිතයේ ධර්මයෙන් වහන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන් මගහැරලා යන නිසා මේක ජීවිතේට ඉස්සලා කියපු ටික පරියන්කේට. හැබැයි අර පරියන්කේට අවශ්‍ය ටික තමයි කෙනෙක්ව නිවාසනහාලන්නේ. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ඝණ්ඩතෝ ඒ විදියට තල්ලතෝ අගතෝ ආබාධතෝ පළතෝ පලොක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සාමි කියලා අම අනුපස්සනා කළොත් තමයි කෙනෙක් ආත්ම සංඥාව දුරු කරන්නේ. හරි, ඒක අයිති පරියංකේට උනාට ජීවිතේටත් ඕන ටික. ඒ නිසා තමයි බුද්ධ ශාසනයක රේඛාවකින් වෙන් කරලා ස්වල්ප ගුණධර්ම මහා ගුණධර්ම කියලා දෙකට බෙදලා පෙන්නන්නේ. ජීවිතේට ස්වල්ප දේවල් අවශ්‍යයි. ස්වල්ප දෙයක් කියලා අපි අදහස් කරන්නේ ඇයි? ජීවිතේ ප්‍රධාන දෙයක් කරන්න වෙලා නිතේ. ඔෆිස් යන්නේ එක ප්‍රධාන දෙයක් වෙලානේ. ඒ නිසා අපි ඒකෙදි කියන දේ ප්‍රධාන කොට පැහැදිලි කරන්නේ. අනේ ඔෆිස් යන්න නැතුව ගෙද නිර්මික කරන්න කිව්වොත් අන්න එතකොට අමාරුයි, කරන්න බෑ. මේවා කරන්න මොකද මේ බුද්ධ ශාසනේ කවදාවත් අපිට කරන්න බැරි දේවල් පැහැදිලි කරන්නේ. බුද්ධ ශාසනේ කිසි දවසක අපිට කරන්න බැරි දේවල් තේරුම් කරන්නේ. මේ හැම දෙයක්ම පින්වත් නේ තේරුම් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තේරුම් ගන්නත් පුළුවන්. දිනු කරන්නත් පුළුවන්. මේක පුරුදු කරන්න බැරි නෑ. එහෙනම් පළවෙනි එක ඔයාලට තියෙන්න ඕන, මේ සිත ඇසුරු කරනවා අපි හැම වෙලාවෙම. අපි දන්නවා දැන් හේතුන් ධර්ම ස්වභාවය දන්නවා හිතේ. ඊට පස්සේ අහුත්වා සම්බෝති හුත්වා පටිවෙන්ති කියලා සිතේ ඉපදීම බිඳීම ගැන අපට යම් අදහසක් තියෙනවා. එම අදහසක් තියෙනවා. හැබැයි ඔයාලට මෙන්න මේ ටික නැති වුණොත් අර ජීවිත ස්වභාවය තුළ අර තමන්ගෙම ඇතුළාන්තයේ දැකලා අවබෝධ කරලා සංසිඳෙන්න තියෙන අවස්ථාව, ඒකට තියෙන chance එක මගේ හැරෙනවා. එතකොට ජීවිතේට මේ ටික ගන්න. එක, මම මේ ඉලක්කයට කියන්නේ මේ ටික හොඳට ඔළුවට ගන්න. එක, මේ සිතේ අත්දැකීම් ටිකක් විතරයි අපිට තියෙන්නේ. ලෝකේ අත්දැකීම් මොකුත් නැහැ. සිත අත්දකින දේවල් ටිකක් තියෙන්නේ. ඒ සිත අත්දකින දේ ලෝකෙට අදාළයි කියලා අපි කල්පනා කරනවා. එතකොට තමයි ලෝකේ පැටලෙන්න, ගැටෙන්න, අර්බුද හදාගන්න, දඩු මුගුරු ගන්න, අවියායුධ ගන්න, නඩු කියන්න. ලෝකෙට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැතිකමටමයි ලෝකෙට යුදමේ චින්තනයක් තියෙන්නේ. මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා ලෝකෙට නම් මේ නිවන් මාර්ගක් කියන එකක් නම් අනේ මන් දන්නේ ලෝකෙට නම් මේක හරියන්නේ නැහැ. බොහොම සුළු පිරිසකට තමයි ඉති. එහෙම ඒ සුළු පිරිස අතර මේ ධර්මය ඇහෙන ශ්‍රාවකෙක් වීම ගැන ඔයාලා භාග්‍යවන්ත වෙන්න ඕන. සතුටු වෙන්න ඕන. ආස්වාදයටපත් වෙන්න ඕන. එතකොට මේ සිතේ ස්වභාවය තමයි දැන් සිතේ කතාවත් සිතෙන් පරියංකෙන් කළ යුතු දෙත අපි දන්නවා. හැබැයි මේ පරියංකෙන් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ආදි වශයෙන් සල්ලතෝ පලතෝ පලක්කතෝ අගතෝ ආබාධතෝ ආදි වශයෙන් බලන්න ජීවිතේ තියෙනවා බාධාවක්. මොකද්ද බාධාව? එදිනෙදා කෘත්‍යයන් එක්කයි අපිට ධර්මයේ මිශ්‍ර කරගන්න වෙලා තියෙන්නේ. ඔපිස් නොයා මේක කරන්න බෑ. දරුවට උයන් නැතුව මේක කරන්න බෑ. ස්වාමියාගේ බිරිඳගේ වගකීම් යුතුයකන් ටික නොකර මේක කරන්න බෑ. ඒ නිසා මේ ටික ඇතුලේ ජීවිතයට අවශ්‍ය දේ පළවෙනි එක තමයි ඔයාලගේ සිත ධර්ම ස්වභාවය සිත ඉපදීම බිඳීම ගැන වලට අදහසක් තියෙනවා. ඒ නිසාම ලෝක සිතේ අත්දැකීම කවර එකක් වුණත් මොන අරමුණක් ඇසුරු කරගෙන ඔයාලගේ සිත කෙබඳු ආකාරයෙන් ක්‍රියාත්මක වීමට අපි පුරුදු වෙලා තිබ්බත් පුරුදු වෙලානේ අපි. දැන් සමහර ලාවට අපේ කේන් තියෙන එක අපිට පුරුද්දකට එන්නේ එක. පුරුද්දකට එකනේ අපි කියන්නේ. දරුවන්ට එහෙම අපි කියන්නේ ඔයා දන්නවනේ මං ඔහොම වැඩ කළොත් කරන දේ. එහෙම කියන්නේ අපි. දරුවන්ට එහෙම කියන්නේ. අම්මලා කියන්නේ දැන් තාත්තා ආවොත් ඔයා දන්නවනේ කොහොමද කියලා. එතකොට අම්මට අදහසක් තියෙනවා තාත්තා පුරුද්දක් විදියට මෙයාගේ සිතේ හැසිරීම සහ ඒ හැසිරීම ඇතුළේ ආ බාහිර අරමුණු වලට ප්‍රතිචාර දක්වන විදිය. ඒ කියන්නේ අපි කියන්නේ නිකන් ලොකු හපංගමට වගේ මං කවුද කියලා දන්නවනේ කියලා කියන්නේ. එතකොට මේ අපේ සිත පුරුද්දක් විදියටම අරමුණු ඇසුරු කරගෙන වැඩ කරන විදිය. ඒක ලෝකේ කවුරුත් දන්නේ නැහැ. ඒක අපි තමයි හොඳටම දන්නේ. තමන් තමයි තමන්ගේ සිත හැසිරෙන විදිහ දන්නේ. හැබැයි ඉතින් ධර්මයෙන් බලනකොට අපිට ඒක තේරුම් ගන්න ලේසි. ධර්මයක් නැති මිනිහෙකුට ඒක තේරුම් ගන්න බෑ. ධර්මයක් නැති හැම මිනිහෙක්ම කරන්නේ ඕක සාධාරණීකරණය කරනවා. හැම වෙලාවෙම කේන්ති ගියාම ඒක සාධාරණීකරණය කරනවා. නෑ ඉතින් මම ඉවසුවා. ඉතින් මගේ කේන්තියේ බොහොම රතු කට්ට මගේ පැන්න. එහෙම උනේ මේ සිද්ධිය නිසා. නැත්නම් මට එහෙම වෙන්නේ නෑ. එතකොට එහෙම කියපු ගමන් අධිකරණේ උනත් අඩිය පස්සට ගන්න පුළුවන්. නෑ ඉතින් යා කියන එක ඇත්තනේ. ඒකනේ අධිකරණයට දෙපැත්තෙම කරුණු දක්වන්න නීතිඥ මහත්තුරු ඉන්නේ. එතකොට ඒ කියන්නේ ලෝකේ මේ බුද්ධ ශාසනයේ රිද්මය සහ ආත්පත වෙනස් කතාවක් තියෙනවා. නමුත් ඔයාලා ලෝකෙට එකතු වෙලා හිටියාම ඔයාලට වෙන භවගමනේ වඩා යහපතක් නෑ. භව නිරෝධයට අදාළ කිසිම දෙයක් නෑ. ඒ නිසා ඔයාලා ජීවිතේට මේ ටික ගන්න. මොකද ඉතින් පළවෙනි එක කවරාකාරයේ අරමුණක් ඇසුරු කරගෙන වුණත් ඔයාලා මේ තක්වා ප්‍රතිචාර දක්වපු විදියට ප්‍රතිචාර නොදැක්වීම පිණිස සංසුන් වෙන්න. එක දෙවෙනි එක තමයි සිතේ කෙබඳු තත්වයක් වුණත් මැදහත්තු සිත තියාගන්න තරම් වග බලා ගන්න. බරපතල ඇලෙන තැනක් වුණත් බරපතලව ගැටෙන තැනක් වුණත් එතනින් නැගිටින්න එපා. එතනින් නැගිටින්න එපා. දැන් මට මතකයි එක මහත්තයෙක් මට කිව්වා මේ ළඟදී ඇවිල්ලා එයා කිව්වා මම ගියා එක භාවනාවකට මට ඒක හරි ගියේ නැහැ. ඒක මට හරි ගියේ නැහැ. ඒ කියනියම මට හරි ගියේ නැහැ. මාම නම් ඔන්නෙ නැගිටලා ආව හාඳුරුනේ කියලා කිව්වා. මම නේ එහෙම නැගිටින කෙනෙක් වෙන්න එපා. කොයිතරම් ඒ කියන්නේ ඇත්තටම එයා කියපු කතාව ඇත්ත. ඒ භාවනාව කොහොම භාවනාවක්ද කියලා ඇහුවාම වැඩේ අවුල්. හොඳටම තේරෙනවා. නමුත් හොඳටම අවුල් තැනකවත් නැගිටින්න එපා. හොඳට මං කියන්නේ ඒ වගේ මිත්‍යා දෘෂ්ටික තැන්වලකින් වාඩි වෙන්න කියලා නෙමෙයි. අපිට ඕන විදියට ලෝකේ නැහනේ. ඒ ලෝකේ නැති තැනදී ඔය පින්න තුන්ලා නැගී හිටින් නැති මට්ටමට මැදහත්ව ඉන්න. නැගීටින් නැති මට්ටමට සිත මැදහත්. ඉතින් එයාට එයාගෙම සිත දකිමින් වාසය කරන බලන්න මෙබඳු මිත්‍යාවක් ඇති වෙච්ච වෙලාව පවා මගේ සිත උපේක්ෂාවක් මත පිහිටා තියෙනවා. අනේ මගේ ධර්ම එයා මිත්‍යාව බවත් දකිනවා. දකිමින් දකිමින් එයා දකින්නේ එයාගේ සිත. ඊට පස්සේ ආයේ බඳු මිත්‍යාවකට නොයන්ද වග බලා ගන්න. ඒක වෙනම කතාවක්. අපිට ඕන ඕන විදියට අපි කැමති කැමති විදියටම හැම තැනකටම හේතු වෙන්න බෑනේ වින්නවත්නි. ඒකනේ පින්වත්නි අර එක සෝවාන් වෙච්ච ස්ත්‍රියක් තමන්ගේ ස්වාමියා දඩේමේ යනකොට බත්මුල් බඳලා දීලා තියෙන්නේ. නෝන සෝවාන්. මාත්‍ය දඩේම කරන්නේ. ඒ මිනිහා මිත්‍යා දෘෂ්ටික මිනිස්සේ. නමුත් අර නෝන උදේම නැගිටලා බිරිඳකට අදාළ කෘත්‍ය තියෙන්නේ. බිරිඳක් ස්වාමියෙක් උදෙසා කළ යුතු දේ තියෙන්නේ. ඒ ටිකයක් කරලා හොඳට බත්මුල් බැඳලා නෝනා ඉතින් ඔක්කොම දවල්ට මේ දවල්ට කැලේදි කණ්ඩත් ඔක්කොම ලෑස්ති කරලා දෙනවා. හැබැයි නෝනා හොවන්. අන්න ඒ වගේ තැනක තමයි බුදුරජාණන් සික ශ්‍රාවකයා නවතින්නේ. ඉතින් ඒ නිසා දෙවෙනි කාරණේ තමයි පින්වත්නි පුළුවන් තරම් කොයි තරම් ඇලුම්කාරී ගැටුම්කාරී පරිසරයක් තුළ වුණත් සිත මැදහත්ව තියාගෙන ඉන්නේ මැදහත්කම තුළ වාසය කරන එක හරි දක්ෂකම. තුන්වෙනි කාරණේ හැම වෙලාවකම චිත්ත විවේකයට ඇලුම් කරන්න. තුන්වෙනි ජීවිතේට මේ කියන්නේ ඉස්සල කිව්ව පරියංගයට තුන්වෙනි එක හැම වෙලාවකම චිත්ත විවේකයට ඇලුම් කරන්න. තුන්වෙනි එක. හතරවෙනි එක ඒ චිත්ත විවේකයට ඇලුම් කරන එක කුසලයක් විදිහට දකින්න. පස්වෙනි එක ඒ චිත්ත විවේකයට පත්වීම පවා නිරතුරුව නිරුද්ධ වී යන ස්වභාවයක් කියලා දකින්න. නිරුද්ධ වී යන ස්වභාවයක් කියලා දකින්න. හයවෙනි එක එහෙම නිරුද්ධ වී යන ස්වභාවයක් නම් මේ සිත තුළ හටගන්න ධර්ම ස්වභාවය ධර්ම ස්වභාවය තුළ තෘෂ්ණාව දක්වා මේ ධර්ම ස්වභාවය අවසානට දැන් උදාහරණයක් විදිහට චක්කු විඥානය පහළ වෙනවා, විතර්ක කරනවා, චක්කු විඥානය පහළ වෙනවා, වේදනාව හට ගන්නවා, සංඥාව හට ගන්නවා, විතර්ක කරනවා, විචාර කරනවා, සිතේ ස්වභාවය එකනේ. අන්තිමට මොකද වෙන්නේ? එතකොට තණ්හාව දක්වාම උඩු දුවනවා. එහෙමනම් මේ සිත නිරුද්ධ වී යන දෙයක් නම් මේ මොහොතේ ඇතිවෙච්ච තත්ත්වය ඇතුළේ තණ්හාව දක්වා නොයා යුතුයි. තණ්හාව කියන්නේ තණ්හාව කියන එක අපි මීට කලින් දේශනාවල කියලා තිනවා තමන්ගේ සිතට අදාළ தත්ත්වේ බාහිර ලෝකෙට අදාළයි කියලා බලන බැල්මටයි තණ්හාව කියන්නේ. තමන්ගේ සිතට අදාළ தত্ত্বය සිත තුල හට ගැනීම තුල සිත තුල අද්දකින අද්දකීම බාහිර ලෝකෙට අදාළයි කියලා බලන බැල්මට තමයි තණ්හාව කියන්නේ. නැත්නම් ලෝකේ තණ්හාව කියන පහල කතාවම ගන්න එපා. එහෙනම් මේක ලෝකෙට ගැට ගහන එක තේරුමක් නැහැ කියලා දකින්න. එහෙම දැකලා ඔය පින්නතුන්ලා එතනදිත් සිත පුළුවන්නම් අර ඉස්සෙල්ලා කියපු අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ අගතෝ ආබාධතෝ ඒ විදිහට නෙමෙයි පලතෝ පලුක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ අමනුපාසාමි කියලා පරියංකේ නෙමෙයි අඩුම අනිත්‍යයි අනාත්මයි කියන වචන දෙකෙන් හරි සිතුවිල්ලක් උපත්වන්න ජීවිතේ. ඔක හුරු වුණාම ආරිම ලේසි. ඒක උපද්දවන්න මෙතනනම් මොකක්වත් මට ඕන විදිහට පාලනය කරන්න බෑ නේද කියලා දකින්න ඊළඟ එක එතකොට සංසු. ඔන්න ආයෙත් මං ඊට කියනොත් නැත්නම් ඔයගොල්ලෝ හිතනවනේ මං හිතලා කියනවා කියලා. එක ජීවිතයට අදාළ දෙ මේ කියන්නේ ඉස්සලා කිව්වනේ පරියංකයට අදාළ දෙ. එතකොට ජීවිතයට අදාළ දෙ තමයි පින්වත්නි ඔය පින්තුලගේ ජීවිතේ ලස්සන දේවල් ටිකක් මේ ටික මේ ගන්න හොඳට ඔළුවට. පළවෙනි එක තමයි පින්වත්නි මේ සිත පිළිබඳ ඔය පින්තුලාට තියෙන්න ඕන ඉතාලම වැදගත් දෙ සංසුන්කම. පුළුවන් තරම් ඕනම වෙලාවක සංසුන් වෙන්න. කොයිතරම් මනාපමනාප තත්වයක් වුණත් සිත මැදහත් තියාගන්න. දෙක. තුන්වෙනි එක හැම වෙලාවකම චිත්ත විවේකයටපත් වෙන්න. චිත්ත විවේකයට ආසා කරන්න. චිත්ත විවේකේ කියන එක තහ වැදගත් දෙයක් ජීවිතේට. තුන්වෙනි එක. හතරවෙනි එක චිත්ත විවේකය කියන්නේ කුසලයක් විදියට දකින්න. හතරවෙනි එක. පස්වෙනි එක ඒ මේ විචිත්ත විවේකයට පත්වීම පවා නිරෝධ ධර්මයක් විදියට දකින්න. නිරෝධ ධර්මයක්. හයවෙනි එක මේක නිරුද්ධ වී යනවා නම් මේ මොහොතේ තණ්හා කරන එක. ඒතකොට තණ්හාව කියන්නේ මෙතන මොකද්ද? මේ සිතේ ගතිය බාහිර ලෝකයට අදාළයි කියලා නොබලන මට්ටම. සංසුන් වෙන්න. ඒක තමයි ඊළඟ එක. ඊට පස්සේ පින්වත්නි, ඒකට අදාළ ඊළඟ කාරණේ තමයි එහෙමනම් අනිත්‍යයි අනාත්මයි කියලා විතරක්වත් බලන්න. එතකොට එහෙම බලනකොට අවසාන එක තමයි ආත්මීය ස්වභාවයක් නැතුව ඔයාලට මේ ලෝකයේ අරමුණුත් එක්ක ගනුදෙනු කරන්න අවස්ථාවක් උදා වෙනවා. ඔය ටික තිබ්බොත්, ඔය කාරණාට තිබ්බොත්, ඔයාලගේ අර ඒ ජීවිතේම ආත්ම සංඥාව නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන් කඩා වැටෙන්න අර ඉස්සෙල්ලා කියාපු පරියංකේට අදාළ කොටස උවමනා කරනවා. එනේ මෙන්න මේ ටික තිබ්බොත්, මේ දෙපැත්තින් තිබ්බොත්, ස්වල්ප ගුණ ධර්ම සහ මහා ගුණ ධර්ම තිබ්බොත්, එයා ආත්ම සංඥාව මේ ජීවිතේම දුරු කර ගන්නවා. එමන්දු දුරු කර ගැනීමක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ බොරලැස්කමුව පිළියන්දල කොහුවල පදිංචි පින්වත් පිරිසක්, හේරත් පවුලේ පින්වත් පිරිස සහ කල්යාණ මිත්‍ර පිරිස එකතු වෙලා මේ උතුම් දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරනවා. මේ පින්තුන්ලා සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එත් එක්කම දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ට, ගුරු ස්වාමීන් වහන්සේලාට හැම දිනාටම සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරු පවුල්වල සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කොට තිබෙනවා. හැම දිනාගේම ජීවිත හාත්පස ධර්මයෙන් ආලෝකමත් වේවා. එවැගේම සියලු දෙනාගේම ජීවිතවලට ධර්මයෙන් උපකාරය සැලසේවා. සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවැගේම අධ්‍යාපන හදාරන සියලු දරුවන්ට සියලු දෙනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වේවා. දිගාසිරි සම්පත් වේවා. සියලු දෙනාටම සුවසේම නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසි ලෝකවාසි සියලු දෙනාටම නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා. දායකත්වයේ දරු මේ පින්තුන්ලා නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. ඥාතීන්ගේ සසරගත ජීවිත සුවපත් වේවා. සියලු දෙනාටම සුවසේම නිවන් මඟ පූර්ණේ කර ගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම සතර වරන් රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට, බ්‍රහ්මරාජ මණ්ඩලවලට අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේද අපගේ නමස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං